ඔව් ආනෙන්ජාවි සංකාර කියන්නේත් ඉතින් දුක් දුක් හට ගන්න විදිය. ඕක නේද පටිච්ච සමුප්පාද. දැන් සීල් රකින්න එක එතකොට මන සංකාර පුඤ්ඤාවි සංකාර ඈ ඒකත් හේතු වෙන්නේ දුකට නේද? භාවනා කරන එකත් ඔය ධ්‍යාන වඩනවා වගේ ඉහළට යන එකත් ඒ දුකෙන් ගැලවිලා නැහැ. ආනන්ජාපි සංඛාර. දැන් මොකද හිතන්නේ? දැන් හොඳ වැඩ කර කර හිටියොත් හරියයිද? එතකොට මේ දහම දකින්න නම් පටිච්ච සමුප්පාදේ දකින්න කියලා නේද කියන්නේ? කෙනෙක් පටිච්ච සමුප්පාදේ දකීද එයා ධර්මයේ දකින්න. ඒ පටිච්ච සමුප්පාදම් පස්සේ සෝ ධම්මම් පස්සේ. ධර්මයේ දකින්න කෙනා තමයි බුදුන් දකින්නේ. යෝ ධම්මං පස්සති සෝ මං පස්සති කියලා බුදුරජාණන් වහන්සේ දෙනවා. දැන් ඔන්න පටිච්ච සමුප්පාදේ හොයන්න ඕන සසරෙන් ගැලවෙන්න නම් අවිද්‍යාව දුරු කළොත් විතරයි සසරෙන් ගැලවෙන්නේ. මේ එතකොට දැන් අවිජ්ජාපච්චය සංඛාරා කියලා අන්තිමට අර දුක් ගොඩකුත් කියලා අන්තිමට කියන්නේ මේ දුක්ඛන්දරව සම්භවಂತಿ කියලා දුක්ඛක්ඛන්දස්ස සම්භවෝ හෝති කියලායි මේ ඒකම කියනවා. ඒ දුක් ගොඩම තමයි සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියලා. කෙටියෙන් කියනවා නම් මේ දැන් මේක අකුළු වල කෙටි කරලා කියනවනම් පංච උපාදානස්කන්ධයමයි දුක. එතකොට දැන් පංච උපාදානස්කන්ධය එතකොට හටගන්නේ අවිද්‍යාව නිසා. මොනවද තේරුම් ගන්නවද? රූප උපාදානස්කන්ධය හටගන්නේ අවිද්‍යාව නිසා. වේදනා උපාදානස්කන්ධය හටගන්නේ අවිද්‍යාව නිසා. නේද? සංඥා උපාදානස්කන්ධේ සංකාර උපාදානස්කන්ධේ විඥාන උපාදානස්කන්ධේ හටගත්තා නම් හටගෙන තියෙන්නේ අවිද්‍යාව නිසා. මොකද ඒ කියන්නේ දුක. මේ සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. එතක රූපයක් බාරගත්තා නම් උපාදාන කරා නම් ඒ දුක. ඒක හටගන්නේ මොකද්ද? අවිද්‍යාව ඇත්ත ඇති හැටි නොදන්න කම නිසා. රූපය ගැන ඇත්ත ඇති හැටි නොදන්න කම නිසාමයි රූප උපාදානයේ බවට පත් වෙන්නේ. දෙයක් මොකක් හරි රූපයක කැමැත්තක්, ආසාවක්, සතුටු වෙන බවක් ඇති වුණා නම් ඕකමයි උපාදානය. කක්කාරී රූපයක් ගැන කැමැත්තක් සතුටු වෙන බවක් හොඳයි කියන බවක් ඇති වෙනවා නම් ඕකමයි රූපේ උපාදාන. හරි. කක්කාරී රූපයක් ගැන යා රූපේ අභිනන්දතෝ අභිවදතෝ වජ්ජෝසායතිත්තු. එතකොට නන්දියේ කැමැත්ත ඇති වෙන උපජ්ජති නන්දි සතුටු වෙන ගතිය. ඕකමයි යා රූපේ නන්දි තද උපදාන. ඔකට තමයි උපාදානය කියලා කියන්නේ. රූපය ගැන උපාදාන. එතකොට අපි රූපයක ඇත්ත ඇති හැටි නොදන්නකම නිසාමයි අපි මේ රූපයක රූපයක් අල්ලගන්න ගැතියි තියෙන්නේ උපාදාන කරන්නේ. දැන් රූප කියනකොට තියෙනවා ඇහැ. රූපය ඇහැට අරමුණු වෙන්නේ රූප. කන රූපයක් කනට අරමුණු වෙන්නේ, ඒ කියන්නේ කන නිසා දැනගන්නේ ශබ්ද කියන ඒවා රූප. නාසය රූපයක්. නාසය නිසා යම් ගඳ සුවඳක් දැනගත්තද ඒක රූපයක්. නාසයට අරමුණු වුණා. දිව කියන්නේ රූපයක්. දිවට අරමුණු වුණා නම් යම් කිසි රසක් ඒකත් රූපයක්. කය කියන්නේ රූපයක්. කයට අරමුණු වෙන ස්පර්ශ කරන හැමදේම රූප. නේද? එතකොට ඔන්න ඔය රූප වර්ග 10ක් තියෙනවා දැන්. ඇහැයි ඇහැට අරමුණු වෙනේවයි, කනයි කනට අරමුණු වෙනේවා නේද? නාසයයි නාසයට අරමුණු වෙනේවා, දිවයි දිවට අරමුණු වෙනේවා, කයයි කයට අරමුණු වෙනේවා නේද? එතකොට දැන් ওই රූප ටිකේ ඇත්ත ඇති හැටි නොදන්න කම නිසායි රූප උපාදාන නේද? අපි බලමු ওই රූප ටික තියෙන්නේ කොහෙද කියලා. ඇහැ තියෙන්නේ කොහෙද? පෙන්වන්න බලන්න. තමන්ගේ ඇස් කොහෙද තියෙන්නේ? කොයි හරියද ඇහැ තියෙන්නේ? පෙන්වන්න. කන තියෙන්නේ කොයි හරියද? බලන්න. කොහෙද තියෙන්නේ? නාසය කොහෙද තියෙන්නේ? පෙන්වන්න පෙන්වන්න. නාසය කොහෙද තියෙන්නේ? පොඩි ළමයින්ට වගේ කියන්නේ. මන්ටිසෝරි. නාසය කොහෙද තියෙන්නේ? ඈ? මැද. දිව. දිව දිව පෙන්වන්න කියන්නේ ඈ. කය ශරීරය. අල්ලලා පෙන්වන්න පුළුවන් නේද? ඈ? දැන් ওই ටික බලන්න. දැන් අපි දන්න ටික ඇත්තද කියලා. ඊළඟට ඒවට අරමුණු වෙන ඒවා ටික ඇත්තද කියලා අපි දන්න ටික ඇත්තද කියලා බලන්න. ඒව ඇත්තද කියලා නෙමෙයි. ඒව ගැන අපි දන්න ටික ඇත්තද කියලා. මොකද අවිද්‍යාව ඇති වෙන්නේ රූප තුල නෙමෙයි. අපේ Taman තුල නේද? අවිද්‍යාව රූප වලට අයිති නැහැ. අවිද්‍යාව ගස් ගල් වලට අයිති නැහැ. පිනං කියන්නේ මිනිස්සු හරි දිනුයි කියලා. අවිද්‍යාව තියෙන්නේ කාටද? මිනිස්සු. ගස් ගල් දෙස් පුටු අරවට මේවට අවිද්‍යාව තියෙනවා නෑ. නේද? අය රූප වලට නෙමෙයි අවිද්‍යාව තියෙන්නේ. රූප දැනගන්න අපට. නේද? රූප ගැන දැනගන්න අපිට තමයි අවිද්‍යාව ඇති වෙන්නේ. ඇත්ත ඇති හැටි නොදන්නකම. රූප වලට නෙමෙයි. බලන්න අපි රූප තරම්වත් මොලයක් දැන් ඇහැ කියපු හරිය නිකන් අල්ලලා බලන්න. මොනවද දැනගන්නේ කියලා? ඈ? ඇහැ අරගෙන අල්ලන්න එපා, පියාගෙන අල්ලලා බලන්න. ස්පර්ශය දැනෙනවා. ඒ කියන්නේ ත්‍රිදෙනවා නේද? කයට කායික දැනීමක් නේද ඔය තියෙන්නේ? ඒතර පෙනීමක්ද උනේ කයට දැනීමක්ද? එහෙනම් ඒ ඇහෙද තිබිලා තියෙන්නේ. කන අල්ලලා බලන්න. මොනවද වෙන්නේ? සද්ද ඇහෙනවද දැනෙනවද? දැනෙනවා නේ. එතකොට මොන ආයතනද? සෝත ආයතනද කාය ආයතනද? කාය ආයතන. නාසය ඇල්ලුවොත් ගඳක් සුගඳක් දැනුණාද නැත්නම් ස්පර්ශයක් දැනුණාද? කාය ස්පර්ශයක් නේ. ඝාණ ආයතනය පහළ වුණේ නැහැ. දිවත් අල්ලලා බැලුවොත් ওই ටිකම තමයි. නේ. කය අල්ලලා බැලුවත් එතකොට නම් කියයි යන්න කාය ආයතනෙ නම් අහු වුණා. අනිත් හතර තමයි අල්ලන්න බැරි වුණේ. නේද? ඇහ කන නාසය දිව ශරීරේ හොයන්න ගිහිල්ලා කාය ආයතනෙ තමයි අහු වුණේ. කාය නම් අහු වුණා කියලා හිතෙනවා. හා? ඊට පස්සේ වෙනම විසඳ ගන්න ඕන. එතකොට අපි හිතාගෙන ඉඳලා තියෙන්නේ ඇහ කන නාසය දිව කියලා මේ කයේ කොටස් වලට නේද? කාය ආයතනේ කොටස් ගොඩක් නේ. චක් ආයතනෙත් නෙමෙයි, සෝත ආයතනෙත් නෙමෙයි, ගහන ආයතනෙත් නෙමෙයි, ජීව ආයතනෙත් නෙමෙයි. නේ. ඒක පැහැදිලි නේද? පැහැදිලි නැත්නම් මොන ආයතනද එතකොට? කාය ආයතන. කාය ආයතන නම් අල්ලන්න පුළුවන් නේද? ඈ? දැන් නිකන් බලන්න කය දිහා, ශරීරය දිහා. දැන් පේන්නේ මොකද්ද? ඇහෙන් බලලා කියන්න. සමහර ශරීරය පෙනුණා. ඇහැට පේන්නේ රූප. රූප කියනකොට වර්ණ රූප. ඒ ඇහෙන් දැක්කේ වර්ණ රූපයක් නිසා කයක් ශරීරයක් සමක් කියන රූපයක් නෙමෙයි. නේද? තේරෙනවද මේ කියන්නේ? දැන් ඇහෙන් බැලුවා කියන්නේ අර කැමරාවෙන් ෆොටෝ එකක් ගත්තා වගේ නේද? ඒ ෆොටෝ එකට අහු වෙන්නේ පාට විතරයි, වර්ණ සටහන් ටික විතරයි. නේද? චිත්‍රයක් ඇඳා වගේ. දැන් කැමරාවෙන් ෆොටෝ එකක් ගත්තොත් ඔය චිත්‍රේ කොළයකට ගන්න පුළුවන් නේද? print කරලා. එතකොට ඇහෙන් කරන්නේ ඔය වගේ වැඩක් නේද? එතකොට ඇහෙන් ගත්තේ වර්ණ සටහන විතරයි. ඇහැට අහු වෙයිද කාය ආයතන? මොන ඉතින්. කාය ආයතනය කියන එක ඇහෙන් දකින්න පුළුවන්ද? දැන් ඉස්සෙල්ලා පුළුවන් කියලා ඔය දැක්ක. අපි දැන් පේනවනේද? අපි හිතාගෙන හිටියට මේ කායතනයක්වත් දකින්න බෑ, අත්දකින්න බෑ. දැන් පේනවනේද? එතන මුලාව, අවිද්‍යාව ඇත්ත ඇති හැටි නොදන්නකම හින්දායි අපි මේවා ඇත්ත කියලා හිතාගෙන හිටියේ. ආයතන ගැන නුවණ පිහිටනකොට, ආයතන පිරිසිඳ දකින්නකොට ඔබ තේරුම් ගන්න පුළුවන්. ආයතන ගැන දන්නේ නැත්නම් ඔබ ටිකක් අමාරුයි ඒ කිව්වට. වෙන වෙනම ආයතන ගැන කතා කරලා තියෙනවනේ නේද? ඒකට ඒ නුවණ පිහිටියාම තමයි පේන්නේ මෙතන මුලාවක් නේද වෙන්නේ. නැත්නම් අනිත් පැත්තට අර වෙන දාහන ප්‍රශ්න ටික අහනවා. ආ ඒතකොට කයක් නැද්ද? ආ ඔය දැන් බලන්න ශරීරයක් කියලා හිතුනේ මොකද? ශරීරයට බරක් තියෙනවා. හදේ නම් ඇහැට පේන්න පුළුවන්. මම මේ කල්පනා කරේ බර පෙනුනේ මොන ආයතනෙටද කියලා. ඔව් දැන් දැන් වෙනක් තියෙනවා නම් ඇහැට පේන දේ අල්ලන්න බෑ. චක්ක ආයතනෙන් අත්දකින දේ කාය ආයතනෙන් අත්දකින්න බෑ. මොකද ආයතන වලට වෙන වෙන ගෝචර විෂය වෙනස් නේ. අපි මුලාවෙන් හිටියොත් තමයි දකින දේ අල්ලන්න පුළුවන් කියන සම්බන්ධ කළොත් තමයි අර ශාරීරියේ ඇල්ලුවේ. කියන්නේ හින්ද කළ හිතාගත්තු ශරීරය තමයි අල්ලලා තියෙන්නේ. ඒ ශරීරය ඇල්ලුවා කියලා නේ හිතේ. එතකොට ඇහැ ගැන නුවණ පිහිටියෙත් නැහැ, කාය ආයතන ගැන නුවණ පිහිටියෙත් නැහැ. ඒ නිසා තමයි අර ගෝචර විෂය දෙක සම්බන්ධ කළේ. ඇහැට ගෝචර වෙන එක කාය ආයතනට ගෝචර වෙන එකට සම්බන්ධ කළා. ඒ දෙකම එකයි කියන. ඕක නොකළා නම් ඔය හිතාගත්තු කය තියේයිද? දැන් කය මොන වගේද? දැන් මුලින්ම නෝනක් එන්න ඕන ඇහෙන් පුළුවන්ද කය දකින්න? ඒ කියන්නේ ඇහැට පුළුවන්ද බාහිරව තියෙන දේවල් දකින්න? ඇහැට පුළුවන්ද බාහිරව තියෙන දේවල් දකින්න? දැන් මේ ඒ දැන් බාලාංශයට ගිහිල්ලා නේ හොඩී වන්දියට ගිහිල්ලා අහනවා දැන් ඒ කාලේ අපුරේ ඒ වගේ අනිත් පැත්ත අහන්නේ හැබැයි එළියේ තියෙන ගස්වැල් අරවා මේවා හැට පුළුවන් පාට දකින්න විතරයි. දැන් ටිකක් ගැඹුරු ප්‍රශ්නයක් අහනවා. ඇහැට පුළුවන් ද එළියේ තියෙන පාට දකින්න? ඇහැට පුළුවන් ද බාහිරව තියෙන පාට දකින්න? ඇහැට පුළුවන්ද බාහිරව තියෙන පාටක් දකින්න? ගස් වල කොළ පාට කියලා ගහට අයිති පාටද දකින්නේ? ඔව් මං අහන්නේ ගහට අයිති පාට දකින්න පුළුවන්ද? එළියේ තියෙන පාට දකින්න පුළුවන්ද ඇහුවේ ඔකයි. එහෙන් බාහිරව එළියේ බාහිරව තියෙන පාට දකින්න ඇහැට පුළුවන්ද? ගක් නුවණින් හිතන්න ඕනද? විඥානේ තමයි දැනගන්නේ. ඉතින් විඥානේට දැනගන්න පුළුවන් ද එළියේ තියෙන පාට? විඥානේ නම් දැනගන්න එච්චරම සාමාන්‍ය නෑ. මොකක් හරි දෙන්න පුළුවන් මං අහන්නේ. දැන් අර කොළ පාට ගහට අයිතිද? හටයි තිනේ ආයේ පාරක් කියනවා. අයිති නෑ අපි නෑ. හිතට පුළුවන් ද එළියේ තියෙන පාට දකින්න? හිතට බෑ. ඇහැට පුළුවන්. ඇහැට පුළුවන් අරමුණු කරන්න. ඒ කියන්නේ දැන් කැමරාවට පුළුවන් ෆොටෝ එකක් ගන්න. කැමරාවට පුළුවන් ද ගත්තු ෆොටෝ එක දකින්න? ඇහැට පුළුවන් වර්ණ සටහනක් හදලා දෙන්න නේද? ඇහැට පුළුවන්ද දකින්න?
බැහැ.
මතක දුන්නාබ බ්‍රාහ්මණයාගේ අහන ප්‍රශ්න ටික. මේ ඉන්ද්‍රිය පහට අරමුණු ගන්නවා නානා ගෝචරණි නානා ගෝචරණි. හැබැයි ඒ අරමුණ විඳින්න පුළුවන්ද ඉන්ද්‍රිය පහට? බැ ඇහැට බෑ. විෂය වෙන එක විඳින්න හැකියාව නැහැ. විඳින්නේ කවුද? අරමුණ විඳින්නේ හිත. මනස. ඒක තමයි අරමුණ විඳින්නේ, අරමුණ දැනගන්නේ සිත. මනස. ඇහැට බෑ, කනට බෑ, නාසයට බෑ. කනට බෑ දැන් ඇහුවේ මොන සද්දෙද කියලා දැනගන්න. ඒ දැනගන්නේ මනස. අරමුණ අරන් දෙන්න පුළුවන් වුණාට අරමුණ විඳීමේ හැකියාව නෑ මේ ඉන්ද්‍රිය පහ. පැහැදිලි. මනස තමයි අරමුණ විඳින්නේ. ඔව් ඊළඟට ඒ විඳින්නේ මනසට විඳින්න පුළුවන්, ඒක තමයි මම මේ අහන්නේ. දැන් එළියේ තියෙන පාටද ඇහැ අරන් දීපු පාටද? හිත දැනගන්නේ එළියේ තියෙන පාටද ඇහැ අරන් සකස් කරලා දීපු පාටද?
ඇහැ සකස් කරලා දීපු පාට.
ඇහැ සකස් කරලා දීපු යම් කිසි දෙයක් නේද? අපි දැන් රතු පාට කණ්ණාඩියක් දාලා බැලුවොත් මොකද වෙන්නේ?
ඔක්කොම ඒ පාට වෙනවා.
ඔක්කොම අර කොළ පාට ඒවා දැන් රතු පාට වෙනවා. දැන් අර අනිත් පාට පේන්නේ නැහැ. දැන් පේනවා නේද? ඇහැ සකස් කරලා දෙන එක නේද? ඇහැ නිසා දැනගන්න. ඇහැට දැනගන්න බෑ. ඇහැ නිසා, ඇහැ උදව්වෙන් දැනගන්නේ හේ හැකියාව මත සකස් කරලා දෙන දෙයක්. හේ හැකියාව මත. කලර් බ්ලයින්ඩ් ඇහක් තිබුණා නම් එහෙම සමහර විට නේද පාට කීපයක් නැත්නම් බ්ලැක් ඇන්ඩ් වයිට් විතරක් පේන්න පුළුවන්. එතකොට එළියේ තියෙන පාටද දැන් පේන්නේ ඇහ සකස් කරලා දෙන එක. ඇහ සකස් කරලා ඒ ආයතන හැකියාව අනුව සකස් කරලා දෙන යම් කිසි දෙයක්. යම් කිසි ස්වභාවයක්. නේද? දැන් තේරුම් ගන්න. ඇහෙන් බලලමයි දැනගත්තේ. එතකොට ඇහෙන් බලලා දැනගන්නකොට එළියේ තියෙන දෙයක් දැනගැනීමේ හැකියාව තියනවාද? ඉස්සෙල්ලා ප්‍රශ්නේ ආයේ ඇහුවා. ඇහැට පෙනුනේ එළියේ තියෙන පාටද? නැහැ. ඇහි හැකියාව නම් සකස් කරලා දෙන්න. මේ අපි කැමරාවකින් ෆොටෝ ගන්නකොට අර කලර් ෆිල්ටර්ස් කියලා જાතියක් ගන්න. එක එක පාට මේ ෆිල්ටර් එකක්
ගන්න.
එතකොට නිල් පාටට ෆොටෝ එක ගන්න පුළුවන්, රතු පාටට ගන්න පුළුවන්. නේද? සමහර විට වෙඩින්ග්ස් වල ගන්නකොට තියනා නේද එක එක පාටට. ඒ කැමරාවේ හැකියාව නේද වෙනස් කරන්නේ? නැත්නම් ඒ වෙලාවට පාට ගන්නවද කිහිල්ල? බාහිර රූපේ
ඒ කැලේ තියෙන මේකේ තමයි පාට වෙනස්.
ඒ කියන්නේ ඇහැ වෙනස් කළා වගේ දෙයක් නේද? කැමරාව කියන්නේ ඇහැ වගේ කියලා ගත්තොත් ඇහැ කියන්නේ උපකරණය. ඒකට ඒ උපකරණයේ හැකියාව අනුව හදලා දෙන එක තමයි හිතට දකින්න පුළුවන්. නේද? එතකොට බාහිර තියෙන නියම ස්වභාවිත නැත්තම් ඇහි හැකියාව අනුව සකස් කරලා දීපු දෙයද දකින්න? ඇහි හැකියාව. එතකොට කලර් බ්ලයින්ඩ් කෙනෙක් වෙන විදිහකට දකි. නේද? කළු සුදු විතරක් පේන සතෙක් ඒ දිහා බැලුවොත් එයාට එක පාටක්වත් පේන්නේ නැහැ. නේද? දැන් බලන්න අපි හිතාගත්තට බාහිරයට අයිති රූප නැත්තම් පාට දකින්නවා කියලා. ඇහැට ඔය වැඩේ කරන්න බෑ. බාහිර රූපයක් දැකීමේ හැකියාව ඇහැට නැහැ. නේද? ඒකට අදාළ චිත්‍රයක් ඇඳලා දෙන එක විතරයි ඇහැට කරන්න පුළුවන්. සටහනක් ඇඳලා දෙන්න. කනටත් එහෙම්මමයි. එළියේ තියෙන ශබ්ද ඇහිීමේ හැකියාව නෙමෙයි කන ශබ්ද උදව් කරගෙන කන මොකද්දෝ හදලා දෙනවා ඇඳලා දෙනවා. ඒක ශබ්ද සටහන. හරි. ඕක තමයි හිතට ආරමුණු කරන්න පුළුවන්. ඒක එතකොට කනේ හැකියාව අනුව වෙනස් වෙන්න පුළුවන්. නේද? එහෙනම් බාහිර ශබ්දෙම දාහලා තියෙන්නේ කන සකස් කරලා දීපු දෙයක්. කන සකස් කරලා දීපු. ශබ්ද උදව් වෙන්නේ නැති ඒක හදන්නේ. මේ දැකලා තියෙන්නේ කන සකස් කරපු දෙ. ඇහෙන් දැකලා තියෙන්නේ ඇහ සකස් කරපු දෙ. කොහොම නේද එතකොට ආයතන පහට? ආයතනි සකස් කරපු දෙ තමයි මේ දැන් හිතට අරමුණ වෙන්නේ. නැත්නම් විඥාණයට අරමුණ වෙන්නේ. එළියේ තියෙන දේවල් දැකීමේ හැකියාව නැහැ. අපි විශ්වාස කරන්න පුරුදු වෙලා තියෙන්නේ ඇහැට පුළුවන් එළියේ තියෙන ඒවා දකින්න. කනට පුළුවන් එළියේ තියෙන ශබ්ද අහන්න කියලා. නේද? හැබැයි සිද්ධ වෙලා තියෙන්නේ මේ උපකරණෙන් හදලා දීපු, ඇඳලා දීපු යම් කිසි ස්වභාවයක් සටහනක් මනස අරමුණු කරලා. නේද? එතකොට බාහිර ලෝකේ කවදාවත් අත්දකලා තියෙනවද? කියන්නේ හැකනනාසේ දිව ශරීරයේ ඇරෙන්න වෙන ආයතනකින් බලන්න ඕන නෙලිය ඇත්තටම අදකින්න නෑ මොකද මේ පහටම පුළුවන් ඒ පහේ හැකියාව අනුව අර එක එක චිත්‍ර හදලා දෙන්න මනසට ආරම්භ කරන්න සටහන් හදලා දෙන්න නේද ඒකට මනස කරලා තියෙන්නේ ওই ටික අරමුණු කරලා මිසක් එළියේ තියෙන ඒවා කවදාවත් දැකලා තියෙනවා මෑනේ එතකොට අපි බාහිර ලෝකේ ගැන මොනවා කිව්වත් මොනවා දැනගත්තත් ඒවා සංකල්ප ගොඩක් විතරයි නේද හිතෙන් හිතපු දේවල් ටිකක් විතරයි නේද ලෝකේ ගැන මෙච්චර දන්නවා කියලා හිතුවට දැන් පේනවා නේද ලෝකේ Taman තුලයි කියන්නේ ඒ බුදුහාමුදුරුවෝ කිව්වේ මේ ලෝකේ බඹයක් පමණ ශරීරය තුලින් බලන්න කියලා. දකින්න. නුවණින් දකිනකොට තමයි ඒක අහුවෙන්නේ. නේද? අපි පරණ පුරුද්දට බැලුවොත් හරියන්නේ නැහැ. එතකොට බාහිර දේවල් නේ දකින්නේ. ප්‍රඥාවෙන් දකිනකොට තමයි පේන්නේ ඇහින් බෑ නෙලියේ තියෙන ඒවා දකින්න. ඇහැ නිසා සකස් කරන ස්වභාවයක් නෙමෙයි. හිත දකින්න. හේ දෙලියේ තියෙන ඇත්ත දකිනවා නම් S2 පියාගෙනත් දකින්න පුළුවන් වෙනවා. ඇහ සකස් කරලා දෙන දෙයි නැතුව එළියේ තියෙන නියම ස්වභාවිනම් දකින්නේ S නැති උනත් දකින්න පුළුවන් වෙනවා. එහෙන් බෑනේ නේද? ඉතින් බලන්න. එහෙන් දකින්නවා කියන්නේ ඇහ සකස් කරලා දෙන දෙයක් මේ හිත ඇතුලේ දැනගන්න ගතිය. නේද? ඇහැට බෑ එතකොට බාහිර දෙයක් දකි. නේද? එහෙනම් පුළුවන් වෙයිද ඇහැ නිසා දැනගත්තු බාහිර රූපෙ ගිහිල්ලා අල්ලන්න? ඇහැට බෑ නම් බාහිර දෙයක් දැනගන්න. අපි විශ්වාස කරන විදිහට ඇහෙන් දැකපු දේ අල්ලන්න පුළුවන් වෙයිද? ඔය දේ කරන්න ගිහින් නේද අර කය ඇල්ලුවා කියලා කිව්වේ ශරීරය ඇල්ලුවා කියලා කිව්වේ. ඇහෙන් දැක්කේ බාහිර දෙයක් කියලා හිතලා ඒ දේ නම් අල්ලන්න පුළුවන්. බාහිර තිබුණොත් අල්ලන්න පුළුවන්. දැන් බාහිරේ ගහක් තිබුණොත් ගිහිල්ලා අල්ලන්න බැයිද ඒ ගහ? තියනවා කියලා විශ්වාස කරල තාක්කල් පුළුවන්. හැබැයි ඔය ආයතන ගැන වෙන වෙනම නුවණ පිහිටියොත් ඒ අල්ලනවා කියන්නේ කාය ආයතන. කාය ආයතනෙට ගෝචර වෙන්නේ නැව ඇහැට ගෝචර වෙන්න බෑ. ගෝචර විශ්ය වෙනස්. මේ ඇහැට ගෝචර වෙන්නේ නැහැ. ඇහැට මිසක් වෙන කිසිම ආයතනයකට ගෝචර, කනට ගෝචර වෙන්නේ නැහැ නේ ඇහැට ගෝචර වෙන්නේ. අයගේ තමයි ආ. කයට ගෝචර, කාය ආයතනෙට ගෝචර වෙන්න බෑ. කාය ආයතනෙට අහු වෙන්න බෑ. ඇහැට අහු වෙන්නේ. වර්ණය අල්ලන්න බෑ. නැත්තම් ඉතින් අල්ලලා බලලා මොන පාටද මොන පාටද කියලා කියන්න පුළුවන්. මේ දැකපු ගහ අල්ලන්න බෑ. මොකද ඇහෙන් දකින්න බෑනේ බාහිර දේ. ඒකට දැකපු දේ අල්ලනවා කියන එක මුලාවක්. ඇල්ලීම ස්පර්ශයක් තියෙනවා. ඒක නැතුව නෙමෙයි. එහෙමසේ අල්ලනකොට මොනවා හරි දැනෙයි. ඒ දැනෙන්නේ කාය ආයතනෙට දැනෙන ස්වභාවයක්. කාය ආයතනෙ කියන උපකරණයෙන් සටහන ඇඳලා දෙනවා. හිතට දැනෙනවා. මොකක් හරි දැනෙනවා. හැබැයි අපිට බෑ බාහිර තියෙන දේ දැනගන්න. කාය ආයතනෙත් අර වගේම වැඩක් කරන්නේ. මේසයක් කියන එකක් දැනගන්න බෑ අතට. ඇහැට දැනගන්නත් බෑ. හැබැයි අපි සම්මතේ පුරුදු කරලා තියෙන්නේ පුළුවන් 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 කියලා. ලෝකෙට අපිව අහු කරන විදිහට තමයි අපිව පුරුදු කරලා තියෙන්නේ. ඒ කියන්නේ බාහිර තියෙන රූප අපි බාර අරගෙන ඇහෙන් දැකලා එළියේ රූප උපාදාන කරලා නේද? දැන් තේරෙනවා. ඇහෙන් දැකලා රූපයක් උපාදාන කරලා ඇහෙන් පෙන්නන දේ එළියේ තියෙනවා කියලා විශ්වාස කරලා. දවක බුරුද කියලා හිතෙනවනේ. ඒ ඔය වැඩේම කරුත් අර බල්ලෙක් වතුරට එබිලා අන්න බල්ලෙක් ඉන්නවා කියලා කිව්වොත් අපි කියනවා ඌට මෝඩයි. ඌ කරන්නේ ඉතින් ඇහෙන් පේන හින්දා තමයි ඉන්නවා කියලා. නේද? කපිට කරන්නේ ওই වැඩේ නම් ඇහෙන් පේන හින්දාන්න ගහක් තියෙනවා කියලා කියනවා නම් අර බල්ලා කරපු වැඩේ අපේ වැඩි වෙනසක් නැහැ නේද? ඇහෙන් දැකලා රූපෙට රැවටුණා නේද? දැකීමක් නැහැ කියනවා නෙමෙයි, දැකීම පෙනීම කියන සිද්ධිය තියෙනවා. එතන වරද්ද ගන්න තැන තමයි රූපය අල්ලගන්න එක. පෙනීම නිසා රූපයක් තියෙනවා. ඒ රූපේ දැඩිව බාර ගන්නවා. ඒ රූපේ බැස ගන්නවා. දැන් බල්ලා වතුරට එබෙනකොට බල්ලෙක් වගේ පේන එකේ කිසිම වරදක් නැහැ.
නේද?
ඒ බල්ලා එළියේ ඉන්නවා කියලා හිතන එකයි වැරද්ද තියෙන්නේ. පේන දේ ගැන හිතලා හිතන දේ එළියේ තියෙනවා. පෙනෙන දේ ගැන හිතලා හිතන ගැන විඳින්නේ ආරම්භන හිතන දේ එළියේ තියෙනවා කියන හිතන දේ කොහොමද එළියේ තියෙන්නේ? හිතන්නේ හිත ඇතුලේ.
ඒ බල්ලගේ පේන්නේ
වර්ණ විතරයි. බල්ලගේ හැට පුළුවන්කම තියෙන්නේ අර වර්ණ සටහනක් හදලා දෙන එක විතරයි. ඒකත් එළියේ තියෙන වර්ණ නෙමෙයි බල්ලගේ ඇහෙන් හදලා දෙන. ඔව්.
එතකොට වතුර තිබුණේ නැත්නම් එතකොට අපිට
පේන්නේ
නැහැ.
ඒ වුණාට දැන් වතුර නෙමෙයිනේ දැකලා තියෙන්නේ බල්ලෙක්ව.
බල්ලව දැක්කේ වතුර තිබුණේ.
ඒක හරියද? ඒක නෑ කිව්වේ. ඒක ඒක දැන් බල්ලා දන්නේ නැහැනේ වතුර තියෙනවා කියලා. බල්ලා දන්නේ තව බල්ලෙක් ඉන්නවා කියලා.
අපි නෙමෙයි බල්ලව.
එතකොට බල්ලා දන්නේ වතුර තියෙන තැනක බල්ලෙක් වගේ පේනවා කියලා. අපි දන්නෙත් නෑ අර වෙන මොනවා හරි තියෙන තැනක ගහක් වගේ පේනවා කියලා. වතුර කියන කතාව වෙනුවට වෙන මොකක් හරි. බල්ලා දන්නේ නෑනේ වතුර කියලා. අපි දන්නේ නෑ වෙන මොනවද තියෙන තැනක ගහක් වගේ පේනවා. ඒ අපිට හිතෙන හැටි. නැත්නම් බල්ලාට හිතෙන්නේ මුලා වෙන්න දෙයක් නැහැ, මේ බල්ලෙක්මයි ඉන්නේ. අපිට හිතෙන්නේ මුලා වෙන්න දෙයක් නැහැ, ගහක්මයි තියෙන්නේ. ඒ අපිට ඒ අපට ඇත්ත පේන්නේ නැති හින්දා. හරි. ඇත්ත දකින්නකොට පේනවා ඌක ඔය ඇහෙන් සකස් කරලා දීපු දෙයක් මේ පැත්තේ දකින්නවා මිස. බාහිරය ගැන දැනගන්න විදිහක් නැහැ. දැන් ඉස්සෙල්ලා පිළිගත්තනේ කොළපාට කියන එක බාහිරේ ටයිති දෙයක් නෙවෙයිනේ. නේද? කොළපාට පෙනුනට කොළපාට කියන එක එළියේ තියෙන දෙයක් නෙමෙයි, ඇහැ සකස් කරලා දීපු චිත්‍රයට අයිති දෙයක්. ඒක තමයි අපි දකින්නේ. ඒක ගැන තමයි අපි හිතන්නේ. හරි. ඇහැ ඇතුළට අරන් දීපු සංඥාව ගැන තමයි අපි හිතන්නේ. ඒ හිතන දේ එළියට අයිති නැහැ. ඒතකොට අපි ආයතනයක් හින්දා මොනවා හිතුවත් හිතපු දේ හිතට අයිති දෙයක් මිස බාහිරයට අදාළ නැහැ. මෙච්චර කල් අපි කරලා තියෙන්නේ ලෝකේ ගැන හිතලා හිත හදන. ඒ හදපු දේ එළියේ තියෙනවා කියන්නේ ඔන්න අවිද්‍යාපච්චය සංඛාර. ඇත්ත ඇති ඇති දන්නේ නැතිකම හින්දා විද්‍යාව. ඒ හින්දා කරන සංඛාර තමයි ඔය එළියේ තියලා තියෙන්නේ අපි ලෝකේ කියන. ඒක අවිද්‍යාවෙන් හදපු ලෝකයක් ඔය තියෙන්නේ. ඇත්ත ඇති හැටි නොදන්න ආයතන ගැන ඇත්ත ඇති හැටි නොදන්න තාක් කල් තමයි අපිට ලෝකේ හැදෙන්නේ. දැන් ඔක ඔය කිව්වට ඕක දැනෙන්නේ නැහැ. මොකද අපේ පරණ පුරුද්දනේ බලව. ඒ හින්දා අපි සරින් සරේ ඔක නුවණින් පෙන්වන්න පුරුදු වෙනවා. ඇහෙන් දැක්කහම ඇහෙන් රූපයක් හදලා දෙනවා. ඒක ගැන තමයි හිතුවේ හිතපු එක බාහිර රූපයකට අයිති නෑ. ඒක හිත ඇතුලේ වැඩ. හිතෙන් හදපු ටික හිතට අයිති. හිතේම ඇති වුණා හැමම නැති වෙනවා. හරි. නැති වෙනවා කියලා නැදක්වත් කමන්නේ. මේ හිතෙන් හදපු දේ හිතෙන් හදපු දෙයක්. බාහිර රූපවලට අයිති නෑ මේ හිතපු දේවල් දැනගත්තු දේවල් එකක්වත් අයිති නෑ බාහිර. ඔව් අපි තියනවා කියන්න යන්නෙත් නෑ කියන්න යන්නෙත් නෑ. බාහිරේ තියනවා කියන්න නම් මං කිව්වේ ඔය ආයතන හයට අමතරව තව ආයතනයක් තියෙනවා. ඒකෙන් බලලා ඉතින් බාහිරේ ගැන කියන්නේ. එහෙන් බැයි නම් බාහිරේ ගැන කියන්නේ. කනෙන් බැයි නම්. නාසයෙන් බැයි නම් මොන ආයතනෙන්ද දැන් ඔය බාහිරේ මොකද්ද තියනවා කියන්නේ? ඈ? කාය ඇතුළත් ඔය වගේම තමයි.
පාට අල්ලන්න බැහැ.
මොනවද අල්ලන්න පුළුවන් කියලා හොඳට හොයලා බලන්න. තද ගතිය කියන එක අහුවේ. රස්නේ සීතල කියන ගතියක් අහුවේ. නේද? ගොරෝසු සියුම් කියන ස්වභාවයක් අහුවේ. ඊට වඩා දෙයක් අහුවේ. සුවඳ අහුවෙන්නේ නෑනේ. මලක් අල්ලලා කියන්න පුළුවන්ද මොන සුවඳද කියලා? අහුවෙන්නේ නෑ. අහුවෙන්නේ මොනවද කියලා වෙනම් බලන්න ඕන. ඕක ටිකක් මුලින් පැටලෙනවා වගේ තේරෙයි. පරණ පුරුද්දෙන් අපිට අනිත් පැත්තට කියන හින්දා ලෝකෙට අහු කරනවා පරණ පුරුද්දෙන්. අපි නුවණින් පෙන්වන්නේ ලෝකෙට අහු වෙන්නේ නැහැ. හිතේ ඇති උඩ දෙයි හිතට මිසක් ලෝකෙට අයිති නැහැ. මොන ඔය දෙක වෙන් කරන්න. අපි හිතාගත්තු දෙයක් කවදාවත් බාහිරයට අයිති නැහැ. එහෙනම් තමයි අර වතුරට එබෙන බල්ලා බල්ලෙක් ඉන්නවා කියලා හිතුවට ඒ හිතපු දේ එළියේ පිටින් ඒක හිතට අයිති දෙයක්. මේ බල්ලගේ හිතට අයිති දෙයක් මිසක් බාහිර ලෝකෙට අයිති නැහැ. නේද? මේක වෙලා තියෙන්නේ අර ආයතනිකින්නේ අත්දැකලා තියෙන්නේ. ආයතනිකෙන් අත්දැක්ක ගමන් හිතන්න ඒක ආයතනින් කියපු කතාවක්. ආයතනින් සකස් කරලා දීපු චිත්‍රයක්. සටහන. ඕක ගැන හිතපු එක තමයි ඔය කරලා තින්නේ. හිතපු එක හිතට ආйти මිසක් බාහිර ලෝකෙට ආйти නෑ. සම්බන්ධ කරන්න බෑ. එතකොට අපි මේ හිතෙන් හිතන ටික බාහිර ලෝකෙට සම්බන්ධ කරන පුරුද්ද තමයි අපිට තියෙන්නේ. හිතෙන් හිතන ටික බාහිර ලෝකෙට ආйти කියලා හිතන පුරුද්ද තමයි අපිට තියෙන්නේ. ඒ වට දැන් නුවණින් දකින්න ඕන ඒක වෙන්න බෑ. හිතෙන් හිතන දේවල් හිතට ආйти මිසක් එළියේ තියෙන සතර මහා ධාතුවට කොහෙත්ම ආйти නෑ. සතර මහා ධාතු තියෙනවා කියලා හිතුවෝ ඒකට ආйти නෑ අපි හිතන ටික. එළියේ තියෙන දෙයක් හදනවා කිව්වත් ආයතන එකතු කළා කිව්වත් එකමයි. ඒ කියන්නේ අපි දකින දේ එළියේ තියෙනවා කියපු ගමන් ආයෙ කල්ලන්න පුළුවන්. රට ආයතන දෙක එකතු කළා. නේද? ඒකේ ගඳස් සුවඳක් බලන්න පුළුවන්. ඒ අනිත් ආයතන එකතු කළා. ඒකේ රසක් බලන්න පුළුවන්. දැන් අපට පේන කෑම ටික කාලා රස බලන්න පුළුවන් වෙලා තියෙන්නේ ওই ආයතන සම්බන්ධ කරපු නිසා. ගෝචර විසේ වෙනසවත් දන්නේ නැහැ. හැට ගෝචර වෙනදී දිවෙන් අත්දකින්න පුළුවන් කියන්නේ ආයතන පිරිසිඳ දැකලා නැහැ. ඒ ආයතනට ගෝචර වෙන ඒවා ඒ ආයතනට විතරයි. වෙන ආයතනකින් ඒක අත්දකින්න බෑ කියන නුවණක් හදාගන්නවා. ඒක නුවණින් දකිනවා මිසක් වෙන දකින්න විදිහක් නැහැ. මොකද අපේ පුරුද්ද තියෙන්නේ ආ දකින දේ අල්ලන්න පුළුවන් නේ කියන එකනේ. එතකොට ඒක මේ මුලාවෙන් අවිද්‍යාවෙන් වෙච්ච මුලාවක්. දකින්න දෙයි කවදාවත් අල්ලන්න බෑ කියන නුවණ ඇති කරගන්නවා. තමයි ආයතන කුසලය කියන්නේ. ආයතන ගැන දක්ෂ වෙන්න. ඒක ගන්න ඒක ආයයි අංගෝක තමන්ට පුළුවන් වෙන්න ඕන මං කියන හින්දා නෙමෙයි. තමන්ගේ හිතට පෙන්වන්න ඕන මේක තමයි ඇත්ත. එහෙන් දකින්න දේ අල්ලන්න බෑ කියන එක. ඔය නුවණ આવුත් විතරයි ඕක විදර්ශනය කරන්න පුළුවන්. ඔය විදිහට බලන්න පුළුවන්. ඒ අපි මුලින්ම තියනවා කියලා විශ්වාස කරන ටික එක එක විදිහට බෙදලා තියෙනවා. දැන් ඔය 11 ආකාර රූප කියනකොට දුර තියෙන රූප, ළඟ තියෙන රූප. විශ්වාස කරන දේ අපි විශ්වාස කරන විදිහ තමයි ඔය බෙදලා තියෙන්නේ. මේ සියුම් රූප, ගොරෝසු රූප අපි විශ්වාස කරන විදිහක් නේ. නැතුව ඇත්ත ඇති හැටි නෙවෙයි. ඔය දැන් රූපයේ ඇත්ත දකින්න දැනට තියෙන එක අපි වර්ග කරනවා. බුදුහාමුදුරුවෝ එහෙම වර්ග කරලා පෙන්නනවා. හැබැයි ඒක ඇත්ත ඇති හැටි කියලා ගන්න එක. ඒ විශ්වාසෙදි හිතෙන හැටි. එතකොට ඒකෙන් රූපයේ ඇත්ත දකින්නකොට අරව එකක්වත් කිය දෙන්නේ නැහැ. රූප කලාප කියන්නේ ඒවත් මනසින්ම හදපු දෙයක්. රූපකලාප කවදාවත් දකින්න බෑ. හිතාගත්තු ස්වභාවයක් විතරයි. කිසිම රූපයක් දකින්න බෑ. අත් දකින්න බෑ. හිතා ගන්නවා විතරයි. ඔන්නඔක තමයි ඔය නාම රූප හොඳට වෙන් කරන එක. දැන් අපට වෙලා තියෙන නාම රූප එකයි කියලා සම්බන්ධ කරලා මේ දැනගත්තේ මේ රූපයමයි කියලා විශ්වාස කරනවා. දැන ගැනීම එකක්, රූපය වෙන එකක්. ওই දෙක එකක් නෙවෙයි. සද්දයක් කියලා දැන ගැනීම එකක්. සද්දය කියන එක වෙන එකක්. ওই දෙක එකක් වෙන්නේ නැහැ. තේරෙනවද? දැන ගැනීම හිතට ආйти දෙයක්. ඒක රූපෙට ආйти නෑ. අපිට වෙලා තියෙන්නේ දැනගත්තු දේ රූපෙට ආйти කියලා රූපය ගැන තමයි මම දැනගත්තේ කියලා මෙහෙම හිතනවනේ. ඒක අවිද්‍යාවෙන් වෙන මුලාවක් නෑ. ඒකට පෙනීමට අමතරව පෙනෙන දෙයක් හරි දකින කෙනෙක් හරි කියන දෙකම හිතෙන් සකස් කරපු මුලාවෙන් අවිද්‍යාවෙන් හදපු දේවල්. පෙනීමට අමතරව දැන් පේන සිද්ධිය වරදක් නැහැ. හරිද? පේන දෙයක් බාහිරේ තියෙනවා කිව්වොත් ඒක හිතෙන් හදපු අවිද්‍යාවෙන් හදපු මුලාවෙන් හදපු. පේන දේ දකින කෙනෙක් මේ පැත්තේ ඉන්නවා කිව්වත් ඒකත් අර අවිද්‍යාවෙන් මුලාවෙන්ම හදපු දෙයක්. ඒත් පෙනීමට අමතරව පේන දෙයක් හෝ දකින්නෙක් හෝ සකස් කිරීම හිතෙන් අවිද්‍යාවෙන් මුලාවෙන් කරපු දෙයක්. ඇත්ත ඇති හැටි නෙවෙයි. හින්ද තමයි පෙනීම නැත්නම් දැකීම දැකීම මාත්‍රයක් විතරයි. දකින දෙයක් හෝ දකින කෙනෙක් ගැන කතා කරන්න බෑ. එහෙම හිතා ගන්න පුළුවන්. ඉතින් හිතපු දේ හිතට ආйти. හිතපු දෙයට රූපයක් සම්බන්ධ කරන්න බෑ. බාහිර රූපයක්. ඒ කියන්නේ දෙයක් සම්බන්ධ කරන්න බෑ. තේරෙනවද? ඒ විදිහට ඒ නාමයි රූපයි සම්බන්ධ නැහැ කියන එක තේරුම් ගන්න ඕන. නාම කියන්නේ හිතේ තියෙන ධර්මතා ටිකක් විතරයි. ඒවා රූපවලට සම්බන්ධ නැහැ. ඔබ නාම බැයි නම් හිත කියලා හිතන්න ඕන. හිත කවදාවත් රූපවලට සම්බන්ධ නැහැ. ඒක අනේ සම්බන්ධ නැහැ කියන එක තමයි හිතට පෙන්වන්නේ. ඔව්. ඔවා තියෙනවා ඉතින් ඒක ඒ කාලේ ඔවා තේරෙන්නේ. දැන් ආයෙ බලන්න ඕන. සමහර විට මම ඒ විදිහට විස්තර කරලා නැති වෙන්නත් පුළුවන්. නැත්නම් මේක දකින්න අපිට ඒ පුරුද්ද නැහැ. ඔවත් දැනගෙන ආයේ ඒක තමයි. මේ කියපු දෙයම හරි ඒ පොතක් හරි ඒකට අදාළ දෙයක් ආයේ කියවන්න. එතකොට Tamanට පේයි අර වෙනදා දැක්ක නැති දෙයක් මෙතන තියෙනවා නේද? ගෙයි කාලේ බලද්දී ඔය අවබෝධේ නැහැ. නැහැ ඊට වඩා ටිකක් නුවණක් තියෙනවා. ප්‍රඥාව වැඩිලා තියෙනවා ඉස්සරට වඩා. ඒ හින්දා තමයි ඔය අහගෙන ඉන්න හැරි පුළුවන්. නැත්නම් අර අනිත් පැත්තට අර ලෝකෙට ආйти ප්‍රශ්න ටික එනවා. දැන් මේ කියන්නේ ප්‍රශ්න අහන්න නැතුව ඉන්න එපා කියන එක නෙවෙයි. ඒ දැන් Tamanට පේන්න ගන්න අර ප්‍රශ්න එන්නේ අර අර දෘෂ්ටියේ ඉන්න කොටනේ. ලෝකෙට අහුවෙන ලෝකෝත්තර දැක්මේදී ඒ ප්‍රශ්න අහන්න බෑ. ඒව අදාළ නැහැ. ප්‍රශ්න පිහිටන්නේ. ඒ කියන්නේ හරියට අර දැන් වතුරට එබෙන බල්ලා වතුරේ ඉන්න බල්ලා ගැන ප්‍රශ්න අහනවා වගේ වැඩ. ලෝකේ තියෙන දේවල් ගැන ප්‍රශ්න කරනවා. දෙයක් පිහිටියොත් මම එක් පිහිටලා ඉවරයි. දෙයක් කරන එකත් අපේ තියෙන අවිද්‍යාවෙන් කරන මුලාවක්. හැබැයි මේ පෙනීමකුත් නැහැ කියනවා නෙවෙයි. පෙනීම තියෙනවා. පෙනීම තියෙනවා, ඇසීම තියෙනවා නේද? ගඳ සුවඳ දැනෙන එක තියෙනවා. ඒ දැනීම කියන එක තියෙනවා. අල්ලුවොත් දැනෙනවා. ඒව නැහැ කියනවා නෙවෙයි. දැන් මේ කියන්නේ ඒව හින්දා අපි හිතන දේ වැරදි. කොත් ලෝකේ අහුවෙන්නේ නැහැ කියනවා නෙමෙයි නේද? මෙතන යන්න ගියත් අර බිත්තිය ගිහින් හැපෙයි. නම මොකුත් නැහැ කියලා හිතලා එහෙම යන්න යන්න එපා. එහෙම නෙවෙයි. හරි, ඒක නුවණින් තේරුම් ගන්නවා. ඒකට බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ මේ ආයතන ගැන හොඳට නුවණ පිහිටන්න, සිහියෙන් දකින්න ආයතන පිරිසිඳ දකින්න කියලා. එහෙම වුණොත් තමයි නිවනක්, නිවන් මාර්ගයකට වැටෙන්න පුළුවන්. හොඳයි. නැ අපි අවසන් කරන්න මේ කාළි තුල කුසල් සම්භාරයක් රැස් කරගත්තා. අපි දැන් රැස් කරගත්තේ කුසල්. ඒකත් අවිද්‍යාව පත්‍ය සංකාරම තමයි. ඒවා පින් පැත්තට යන්නේ. හොඳ විපාක තියෙනවා. කුසල් සම්භාරයක් රැස් කරගත්තා කියලා සතුටු වෙන්න පුළුවන්. පින් ගොඩාක් රැස් කරගත්තු වෙලාවක අපට පුළුවන් පින් අනුමෝදන් කරන්න. පින් කැමති දෙවිදේවතාවුන් වහන්සේලා ඉන්නවා නම් මේ පින් අනුමෝදන් වෙත්තා, සතුටටපත් වෙත්තා, දිවයි සිරු වැඩි දියුණු කරගනිත්වා, උතුම් ධර්ම අවබෝධයේ පිණසම හේතු වාසනා වේවා. ඒ සතුටටපත් වෙන දෙවිදේවතාවුන් වහන්සේලා අපවත් අපේ පෞල්වල සමවත් ආරක්ෂා කරනසේක්වා. යම් කිසි දුකක් කරදරයක් බාධකයන් නරකක් ලෙඩ දුකක් සතුරු උපද්‍රවයක් ආදී කිසියම් උපද්‍රවයක් වෙන්න තියෙනවා නම් ඒ සමගින් අප සැවම ආරක්ෂා කරනසේක්වා කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාශට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්දීකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු ලෝක සාසනං. ආකාශට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්දීකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු දේශනං. ආකාශට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්දීකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු මන්තරන්ති. ඒ වගේම යම් කිසි මළගිය ඥාති කෙනෙක් පින් බලාපොරොත්තු වෙ ඉන්නවා නම් මේ පින් අනුමෝදන් වෙලා සතුටටපත් වෙලා හොඳ තැනක උත්පත්තියක් ලැබලා උතුම් ධර්මාවබෝධය ලබා ගන්නම හේතු වාසනා වේවා. ඉදම් මේ ඥාති නං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාති නං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාති නං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. මේ රැස් කරගත්තු පින්වල බලයෙන් අපිට යම් කිසි දවසක නිවන් අවබෝධ වෙනකම් ධර්ම මාර්ගයෙන් ඉවතට දින බාලයන් ඇසුරු කරන්න ලැබෙන්නේක, ධර්ම මාර්ගයේ පෙන්වලා දෙන කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන්න ලැබෙන්නම මේ පින් හේතු වාසනා වේවා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති යත නිබ්බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධිය. සබ්බේ සංඛාරා දුක්ඛාති යදා පඤ්ඤාය පස්සති යත නිබ්බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධිය. සබ්බේ ධම්මා අනත්තාති යදා පඤ්ඤාය පස්සති අතනි බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධිය. ධම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු සස්සස්සෝ.